කියපු වචන ටික කියනවා අපි ජීව පැත්තකටලා ඉන්නේ කැචින මොකද්ද රකින්නේ ඔගොල්ලෝ දැන් ඉතින් රකින්න මිනිස්සයා යමක් රකින්න කෙනා බුදියගෙන පුළුවන්ද බෑ ඈ හොඳ අවදියෙන් ඉන්න ඕනේද හේන කුඹරක් ගන්නද දැන් හේන කුඹරක ගිය කෙනා රකින්ද නම් මොකද කරන්න ඕනේ ඈ හැම වෙලාවෙම ඈ වැටකුත් ගහලා තියෙනවා ආරක්ෂාවට වැටක් ගැහුවා කොතනින් ආවේ ක්‍රින්ගයිද ඌරෙක් එයිද අලියෙක් එයිද මුයෙක් එයිද මොකද මුන් ආවොත් කෙලින්ම කනවා මොකද වගාව පාලු කරනවා මේ වගාව පාලු කරන්ද කොතනකින් ජීව පහවෙක් එයිද හොඳ හෝදිසියෙන් හැම වෙලාවෙම බලබලා ඉන්නේ චුට්ටක් හැපි වුණු ක්ෂණිකම නැගිටිනවා නිදිමත හැදෙන්නේ නැතුව නෙමෙයි හැදෙනවා නමුත් යන්ත නැගිටු ක්ෂණිකම නැගිටිනවා නේ නැගිටලා නිදිමත යන්න එළියට බහලා කෑකෝවත් ගහලා හොඳ අවදියෙන් ඉඳ වෙනවා නේ ඒ වගේ දැන් මේ කුසල ධර්මයේ තමයි තමන්ගේ වගාව ඒ වගාව ආරක්ෂා කරන්ද ගහපු වැට තමයි දැන් සීලේ දැන් වැටපු ගහලා දැන් පැලට වෙලා ඉන්නවා දැන් සීල් ගත්තා කියන්නේ දැන් ඉන්නවා දැන් හොඳ හෝදිසියෙන් ඉඳෝනේ මොන සිව්පාවේ කණේද කොතනින් අකුසල විතරකයක් එයිද මොන විදියට අකුසල විතරකයක් එයිද කියලා හොඳට සිහියෙන් ඉන්නෝනේ ආපු ගමන් මොකද කරන්නේ එලවන්න නැත්තම් මොකද කරන්නේ වගාව කනවා කෙලින්ම කුසලය විනාශ කරනවා එහෙනම් සිල් රකින්න කියලා කියන්නේ සම්පූර්ණ හේනක දැන් ගොවිතැන් කරනවා වගේ ඕගොල්ලෝ මේ කුසල වගාවක් අද දවසේදී කරන්නේ මේ ගොවියෝ ඕගොල්ලෝ අද දවසේදී ඈ ඉතින් ගොවි කර්මාන්තේ කරන්නම් හේනට ගිහිල්ලා පැලට ගිහිල්ලා ඔළුවේ ඉඳ නිදාගෙන ඉඳලා මේ කුඹුර රැක හැකිද බෑ ඉතින් සිල් ගත්තා කියලා ඇවිල්ලා ඔළුවේ ඉන්න පුරෝගන දවල්ට නිදාගන්න නැත්තම් ඔහේ මොනවාරි කතා කර කර ඉඳලා සිල් රැක හැකිද බෑ සිල් රකින්න නම් ආවේ පැල් රකින්න නම් ආවේ පැල් රකින්න ඕනේ ඒ වගේ සිල් රකින්න නම් ආවේ සිල් රකින්න ඕනේ සිල් රකින්නවා කියලා කියන්නේ එහෙනම් මොකද්ද හිත රකින්නට ඕනේ මොකද හිත රැක්කොත් තමයි සිල් රැකෙන්නේ ඒ කියන්නේ අද සිල් රැකෙන්න වැටට තියෙන අද දවසේදී ඉන්නේ හිත පැත්ත බලාගෙන සීලේ වැටක් නම් ඒ වැටටත් එහාට ගිහිල්ලා ඉන්නේ අන්න ඒ වගේ එතකොට අකු කුසලයේ දන්නවනම් කුසල මූලයේ දන්නවනම් කියනකොට හොඳට දන්නවා සිල්වත් වෙනවා කියලා කියන්නේ සිල් රකින්නවා කියලා කියන්නේ මේ කය වචනේ වැරදි නොවන බව ඒක වෙන්නට නම් මේ හිත රැක ගන්න ඕනේ අලෝබද්ධ සමෝහ කියන කුසල මූලයක් ඇති කර ගන්න ඕනේ කියලා දන්නවා. තේරුණාද දැන් ඒ ටික? ඊට පස්සේ ඊට පස්සේ දැන් තව කොටසක් තියෙනවා. දැන් කොතනින්ද මේ සත්තු මේ නැත්තම් හොඳ නරක දෙක දන්නවා අපි හොඳ නරක දෙක ඇති වෙන මූලයක් දන්නවා කොහොමද ওই මූලය අපේ ජීවිතේ මේ මුල අපේ ජීවිතයට හම්බ වෙන්නේ කියලා දැන් දැනගන්න ඕනේ අපි අකුසල මූලයේ ඉදිකම් කරන්න එන්නේ කොතනින්ද කුසල මූලයේ එන්නේ කොතින්ද කියලා අපි දැනගන්න ඕනේ නේ එතකොට දැන් අකුසලයේ තේරෙනවද? අකුසල මූලයක් තේරෙනවද? කුසලයක් තේරෙනවද? කුසල මූලයක් දන්නවා. එහෙනම් මම දැන් අදහස් කරන මේ ඔක්කොම සෝවන් කියලා හරිද? නෑ, ඔන්න දැන් සුද්ධමය ප්‍රඥාව තියෙනවා. දැන් ඕක හිතන්න ඕනේ ඔයගොල්ලෝ. චින්තාමය ප්‍රඥාව ඇති කරගන්න. හිතලත් ඉවරුණාම භවනාමය ප්‍රඥාව ඇති වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මේක දකින්න මට්ටම දෙන්නේ. නමුත් තවම තාම ඒක දකින්න තැන නියම තැන මං කිව්වේ නෑ. දෙල විතරයි තාම කිව්වේ. දැන් අකුසලයක් අකුසල මූලයක් කිව්වා, කුසලයක් කුසල මූලයක් කිව්වා. දැන් අපිට තව තැනක් ඉතුරුයි බලා ගන්න. කොතනද? ඔක තව අඩුවක් තියෙනවා තිබුණ නැද්ද හම්බුන්නේ නැද්ද කොතනද කියලා ලෝභ දේශ මොහ අකුසල මූලයක් අලෝභ අධිස අමෝහ කුසල මූලයක් අපේ ජීවිතයෙන් කොතනින්ද අපි දකින්නේ කියන එක දැනගන්න ඕන තවනේ නැද්ද එහෙම එකක් තියානේ මොකද කොච්චර ඔය පෙළ දැනගත ජීවිතය හම්බ වෙන තැනින් අපි හඳුනාගත්තේ නැත්නම් අපි කොහොමද ගොඩ යන්නේ දිව්‍ය ලෝකෙ ගැන අහලා තිනා වගේ තමයි අහලා තියනා දන්නේ නැහැ එතකොට ලෝභ ද්වේෂ මොහ කියන අකුසල මුල් ටික ඇහැ ගත්තාම ඇහෙන් අපි රූපයක් බලනකොට දකින අරමුණ සැප සහගත නම් තව පැත්තකින් ගත්තොත් සැප වේදනාව උපදින තැන ලෝභය කියන අනුසය ධර්මය අනුසය වෙනවා දුක් වේදනාව උපදින අරමුණේ ද්වේෂය අනුසය වෙනවා පටිඝානුසය අනුසය වෙනවා උපේක්ෂා වේදනාවේ අවිජ්ජානුසය අනුසය වෙනවා එහෙන් අපි යමක් දකිනකොට එක්කෝ කැමැත්තක් හෝ අකමැත්තක් හෝ කැමැත්තද අකමැත්තද නැති උපේක්ෂා බවක් තියෙනවනේ මෙන්න මේ තුන් වේදනාව තියෙන තැන ලෝභ දේශ මොහ කියන කෙලෙස් ඇති වෙන්න හිතයි දකින දේ ආරම්භයා ප්‍රියමනාප දේ ආරම්භයා ඕගොල්ලෝ කැමැත්තක් ඇති කරගත්තොත් ප්‍රියමනාප දේ ආරම්භයා කැමැත්තක් ඕගලන්ට ඇති වුණොත් ඕගොල්ලෝ දකින්ද ලෝභයේ තමන්ගේ සිතේ උපන්නා කියලා ලෝභයේ උපන්නු දකින්ද කවුද ඇති උනේ දස අකුසලයේ ඇති උනා කියලා මෙයා උපන්නොත් මෙයා උපදිනවාමයි දකින දේ ආරම්භය කැමැත්තක් ඇති වෙන විදිහට කටයුතු කරනවා නම් ප්‍රියමනාප දේ කැමැත්ත ඇති වෙන විදිහට කටයුතු කළොත් ලෝභයේ උපන්න බව දකින්ද ලෝභයේ උපන්නොත් අර වැරදි හතරෙන් මිදුණනන් නෙමෙයි තව. එයා හම්බ වෙනකන් ඉඩ ලැබෙනකන් නොකර ඉන්න පුළුවන්. නමුත් ඉදිරිපත් වෙච්ච අවස්ථාව හම්බෙච්ච හැටි වෙනවා කියන එක වෙනවා. දකින දේ ආරම්භයා අකමැත්තක් අමනාපයක් ගැටීමක් තිබුණොත් දකින්ද ද්වේෂයේ සිටේ උපන්නයි කියලා. මේ ද්වේෂයේ සිටේ තිබුණොත් දස අකුසලයන්ගේ අන්නර අකුසල හතර කෙරෙන්න තියෙන හේතුවයි මේ හැදුවේ කියලා දැනගන්න. තේරුණේ නැහැ. උපේක්ෂා වේදනාවේ මෝහය කියන එක තියෙනවා. මෝහය තිබුණොත් දැනගන්න මොකද්ද? අකුසල දෙක කෙරෙන්න තියෙන හේතුව තියෙනවා කියලා. එතකොට ඇහෙන් දකුණ අරමුණේ ලෝභය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ඇති වෙන විදිහට හිටියොත් මොකද වෙන්නේ? ඒ තමයි අකුසල මූලය. අකුසල ටික ඇති වෙනවාමයි. ඔය අකුසලයන්ටත් අකුසල මූලයන්ටත් තව නමක් තමයි මොකද්ද? සමුදය සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය සමුදය සත්‍යය යෙතියි. ඔය ටිකේ ඵලය තමයි දුක්ඛ සත්‍ය දුක. තේරණේ? ඔන්න තමන් මේ අකුසල ධර්ම ඇති වෙනවා කියන්නේ තණ්හාව, කෙලෙස්, කර්ම ඇති කරනවා. ඕකේ විපාක තමයි ආයතින් පුනබ්බව අබිනිබ්බත්‍ය ජාති ජරා මරණ නැවත ඉපදීම ජරා මරණ මේ දුක සමුදය සත්‍යයයි ඔය තියෙන්නේ අකුසලංච පජානති අකුසල මූලංච පජානති කියන පරියාය තියෙන්නේ එක සත්‍යයක් මොකද්ද සමුදය සත්‍ය ගත්තාම දුක්ඛ සත්‍ය නෝනින් බලාගත යුතුයි ඊට පස්සේ දකින දේ ආරම්භය සැප වේදනාවෙත් එයා සතුටු වෙන්නේ නැත්තම් එයාට ලෝභය ඇති වෙන්නේ නැහැ අලෝභයක් නම් තියෙන. ලෝභ කරන්නේ නැත්තම් සැප වේදනාවට ලෝභය උපදින්න හේතු හිත තැනත් එයා ලෝභය ඇති කර නොගන්නව නම් අලෝභ නිසා වැරදි හතරක් වළක්වනවා, නිවැරදි හතරක් උපදලා තියෙනවා. තේරණේ ගැටෙන්න ඕනේ අරමුණේ අමනාපේ අකමැත්තේන අරමුණේ තියා අකමැත්ත උපදවන්නේ නැත්තම්, අකමැත්ත ඇති කළ නැත්තම්, ද්වේෂය ඇති කළ නැත්තම් අද්වේෂය නම් උපදවන්නේ. අද්වේෂය කියන කුසල මූලය නම් ඇති වෙලා තියෙන්නේ එයා හතරක් දුරු කරලා හතරක් උපදවලා තියෙන. මොනවද? අකුසල හතර දුරු කරලා කුසල ධර්මතා හතරක් උපදවලා තියෙන. මෝහය රැවටෙන්න හේතුව අරමුණෙත් එයා නොරැවටේනම් උපේක්ෂාවේ මෝහය තියෙනවා. මෝහය තියෙන උපේක්ෂාවෙත් එයා නිම්මෝහ වෙයිනම් නොරැවටේනම් එතකොට අමෝහය උපදිනවා. අමෝහය උපදිනකොට කුසල ධර්ම තුනක් උපදිනවා. මේ කුසලයක් කුසල මූලයක් කියලා කිව්වේ මාර්ගයට නමක් තව. මේ මාර්ගයේ ඵලය මොකද්ද? විදුක් භව නිවන. මේ චතුරාර්ය සත්‍ය පෙන්වපු එක පරියායක්. අකුසලයට අකුසල මූලයක් කියලා කියේ සමුදය සත්‍යයට, කුසලයට කුසල මූලයක් කියේ මාර්ග සත්‍ය. මේ මාර්ග දෙකක් විතරයි තියෙන්නේ. ඵල දෙකක් ලැබෙනවා. අකුසලයේ ඵලය දුක, කුසලයේ ඵලය නිවන කියලා. එතකොට දැන් මෙතනදී තියෙනවා කාරණාවක් අපිට තව තේරුම් කරගන්න. අපි කොහොමද එහෙන් දකින්නේ තුල ලෝභ දේශ මොහ නැතු ඉන්නේ කියන එක? දැන් අපි දැක්කා සැප වේදනාවේ ලෝභයත්, දුක් වේදනාවේ ද්වේෂයත්, උපේක්ෂා වේදනාවේ මොහයත් තියෙනවා. දැන් බලන්න අපිට ගොඩ යන්න තැනක් තියෙනවද කියලා. ඒ කියන්නේ දැන් ඇහින් බලන දේ සැප සහගතයි නම් ලෝභය ඇති වෙනවා. දුක් සහගත වුණොත් බලන දේ අමනාපුන ද්වේෂය ඇති වෙනවා. උපේක්ෂා සහගත වුණොත් මොහය ඇති වෙනවා. අපි අපිට ওই ධර්මතා තුන නේ ඉබේම හම්බෙන්නේ. සම්පූර්ණ ප්‍රාකාරකින් වට කෙරුවා වගේ ලෝකයේ තුන රැඳෙන විදිහටම ජීවිතය කොට වෙලා තියෙනවා. හොඳට බලන්න නැද්ද කියලා? මිදිලා යන්න තැනක් තියෙනවද කියලා? ඇයි දැන් මේ පේන දෙයට ලෝභ සහගතව හිතලා ඒ හිතුවත් බේරෙන්න බෑ, නැත්නම් බේරෙන්න බැරි වෙනවා. ඒ කියන්නේ මේ පේන දෙයට ලෝභ නොකළා තරහ ඇති නොවුනත් උපේක්ෂාවක් තුල හිටියොත් ඒක මොහයි. කැමැති වුණොත් ඒකටත් අහු වෙනවා, අකමැති වුණොත් ඒකටත් අහු වෙනවා, කැමැත්ත අකමැත්ත නැතුව හිටියොත් ඒකත් අහු වෙනවා. ඉතින් කොහොමද කරන්නේ දැන්? කැමැති තණ්හාව ඇති වෙන කෙනාට විතරයි දෝෂේ කිව්වොත් උන්න ගැටෙන්න හරි පුළුවන්, තරහ ගන්න පුළුවන් කියමුකෝ. තරහ ගන්න කෙනාටයි ගැටෙන කෙනාටයි විතරයි දෝෂේ තියෙන්නේ. ඇලෙන්නේ ගැටෙන්නේ නැති කෙනාට ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වොත් එහෙම ඉන්න පුළුවන්. දැන් මේක උපේක්ෂාවෙත් මොහේ. දැන් කොහෙද යන්නේ අපි? තේරුණාද? දැන් උපේක්ෂා වේදනායි මොහේ. ඕක හොඳට බලාගත්තා කියෝනම් මජ්ක්‍ධිම නිකායේ වේදල්ල සූත්‍රයේ පෙන්නලා තියෙන හොඳට අවත්නි ධම්ම දිනාවනි දුක් වේදනා සැප වේදනාවේ කුමක් දුරුකට යුතුයිද? දුක් වේදනාවේ කුමක් දුරුකට යුතුයි? උපේක්ෂා වේදනාවේ කුමක් දුරුකට යුතුයි? සැප වේදනාවේ රාගානුසය දුරුකට යුතුයි, උපේක්ෂා මේ දුක් වේදනාවේ පටිඝානුසය දුරුකට යුතුයි, උපේක්ෂා වේදනාවේ අවිජ්ජානුසය දුරුකට යුතුයි. දැන් මේ සැප දුක් උපේක්ෂා වේදනාවේ අපිට කරන්න යමක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ සැප වේදනාව අනුව හිතුවත් අහු වෙනවා. දුක් වේදනාව අනුව හිතුවත් අහුවෙනවා. ඔය දෙක ගැන අනුව හිතන් නැතුව උපේක්ෂාව හිටියොත් ඒත් අහුවෙනවා. අර රෝගතරණ සූත්‍රයෙන් කියන්නේ ඔන්න ඔය ටිකමයි. රෝගතරණ සූත්‍රය කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ තියෙන සූත්‍ර බොහොම කෙටි සූත්‍රයක් තියෙන්නේ. මොනවාට හරි ගැඹුරු අර්ථයක් තියෙනවා. එක්තරා දෙවියෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, කතන්සු මාල්ස ඕගමතරති නිදුකානන් වහන්සේ, ඔබ වහන්සේ කොහොමද මේ රෝගයේ තරණය කළේ? අපතික්තෝ කුවහං අනායුහ ඕගමතරති, මම පිහිටාද නොසිටිමින් වෑයන්ද නොකරමින් රෝගය තරණය කළා කියන. එතකොට මේ දෙවියට තේරෙන්නේ නැහැ. ආයෙත් අහන දවසේ ඇවැත්නේ, මම පිහිටා සිටීමේද දොස් දැකලා, වෑයම් කිරීමේද දොස් දැකලා, පිහිටාද නොසිටින් වෑයම්ද නොකරමි, මම ඕගේ තරණය කළා කියලා කියනවා. පිහිටා සිටීමේ දොස් දැක්ක පිහිටා යාකලක පිහිටා සිටියොත් ගිලෙනවා, යම් කලක වෑයම් කළොත් ඉල්පෙනවා. පිහිටා සිටියත් ඉල්පුණත් දෙකේම දුක් සහිත බව දැකලා පිහිටාද නොසිටින් වෑයම්ද නොකරමි ඕගේ තරණය කළා කියලා කියනවා. තේරුණාද? කිව්වේක තේරෙන්නේ නැත්නම් කියනවා, තෝරලා දෙන්නම්. තේරුණා නම් ඕනේ. තේරුණාද කිව්වේ? තේරුණා නේ. දැන් ජීවිතෙන් ගන්න ඕක කියන මහ ගැඹුරු අසුරකට දැම්ම කියන්නකො, අඩියවත් ගහන්න දැන්. ඕගොල්ලෝ අග්ග ගහ මෙහෙම ඉන්නකොට වෑයම් කළොත් මොකද වෙන්නේ? උඩ ඉතිලා ඉන්න පුළුවන් නේ. පුළුවන්ද බැයිද? පුළුවන්. හැබැයි ඒක සැපද? ගොඩක් වෙලා ඉන්න පුළුවන්ද? ඒකද දොස් සහිතයි. වැඩි වෙහෙසක් අමාරුවක් අපහසුයෙන් තමයි ඉන්නේ. වෑයම් කරන කම්ම විතරයි ඉන්න පුළුවන් නේද? ඒත් යා ඕගෙ මිදිලා නැහැ. වෑයම් කළා පස්සේ හැටි ඕගෙ ගිල්ල දැරෙනවා. පෙරලා වෑයම් නොකර උත්සාහවත් නොදී අත් නොගා අත බැඳගෙන නිකන් හිටියොත් යට යනවා. තදත් සංසීදා එදා එකල්ලි යට යනවා. වැයයන් නොකළොත් යට යනවා. එතකොට හුස්ම හිර වෙලා වතුර පෙවිලා නැරෙනවා. වැයයන් නොකර හිටියොත් එයාට දේරුමක් තියනවද වතුරට වැටුනොත්? එහෙනම් වැයයන් කළොත් ඒත් නැහැ. වැයයන් කළත් වැයයන් නොකළත් දෙන්නම ඕගේ ගිලෙනවමයි. මුහුද මැද්දට දාපු කෙනෙක්ව වැයයන් නොකර හිටියත් වැයයන් කළත් දෙන්නම දුක් විඳිනව නෙමෙයිද? දෙකම දුක් සහිත නෙමෙයිද? ඒ වගේ බුදුහාමුදුරුව දැක්කා කාමෝග භවෝග ditthiyog අවිජ්ජාෝග කියලා ඕග හතරක් තියෙනවා. මේ ඕගෙ තුල වෑයම් කර කර හිටියත් වෑයම් නොකළා ඕගෙ තුල ගිලෙනවමයි. කාමෝගය කියලා කියන්නේ මේ ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන මේ පේනවා ඇහෙනවා කියන මේ කාමෝගයද මේවා. ඔගොල්ලෝ පේන දෙයට මේක හොඳයි සුබයි කියලා හිතුවත් ඕගොල්ලෝ අහුවෙනවා. මේ වර්ධ හිතන් නැතුව ඉන්න ඕනේ, උපේක්ෂාවෙ ඉන්න ඕනේ කියලා හිතුවොත් ඒත් වෑයම් කළත් ඕගොල්ලෝ මේක ඇලෙන විදියට හිතුවත් ගැටෙන විදියට හිතුවත් අහුවෙනවා. දැරිලා එහෙම නොහිත හිටියෝ ඒත් වැයම් කළත් වැයම් නොකළත් ඕගේ කිදා බහිනවාමයි. දකින දේ ආරම්භය ඇලෙන ගැටෙන විදිහට හිතුවා කියලත් යහපතක් වෙන්නේ නැහැ. ඕගි තුලම ඉඳවි. ඉතින් එහෙම හිතුවේ නැහැ කියලා හිතන් නැතුව ඉන්නවා. ඒත් ඕගි තුල දාපහිනවා. ඕක හොඳට තව සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකාය චේතනා සූත්‍රයක. ඔය පෑම් පොත් ගෙනල්ලා මම ඔය කියන සූත්‍ර කරුණු ලියා ගන්න ඕනේ. ලියාගෙන ගිහිල්ලා ටික ටික හරි බලන්න ඕනේ. එතකොට තමයි Tamanta නුවණ එන්නේ මේවා කොහොමද කියන එකට. අපි ටිකක් වැඩි දියුණු වෙනවා කියලා කියන්නේ ඒක. අපිට නිවන් ස්වාමීන් වහන්සේට ඕන නම් අතුව නිවන් දක්වන්න කියනවා වගේ තැනකින් ඔන්න මෙන්න කන පුළුවන් නම් පුරවන්න කියනවා වගේ තැනකින් ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් අපිට තියෙන උත්සාහය කියන එක දැන් කරන්න වෙන්නේ එහෙමයි. මේ ඕනේ නම් ඉතින් උභාන්තයට ඕනේ නම් අත්ව නිවනට ගමන්න කියනවා වගේ තැනකින් මේ තියෙන. එතකොට ඔන්න සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියන තුන් තැනේ තමයි රාග දේශ මොහ කියන අකුසල මුල් ඇති වෙන්නේ. එහෙම අකුසල මුල් ඇති වුනොත් හිත කය වචනය කියන තුන් දරෙන් අකුසල වෙනවමයි, අකුසල වුනොත් ජරා මරණ දුක එනවමයි. තේරුණාද? හරි. දැන් ඕනේ අපිට අලෝභ අධිස අමෝහ කියන කුසල ධර්මයි. චක්කුණ රූපන් දිස්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ උපේක්ඛෝච විහෙරති සති සම්පජානං. ඔන්න පෙළපෙන්නන මාර්ගය. චක්කුණ රූපන් දිස්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ උපේක්ඛෝච විහෙරති සති සම්පජානං. නිකන් නෙමෙයි පෙන්නන්නේ. චක්කුණ රූපන් දිස්වා ඇහින් රූප දැකලා නේව සුමනෝ හෝති සතුට වෙන්නත් එපා. න දුම්මනෝ අකමැති වෙන්නත් එපා. උපේක්ෂෝච විහෙරති උපේක්ෂා වාසයකට කොහොමද? සත්‍ය සම්පජානෝ සිහියෙන් සිහි නුවණින් යුක්තව උපේක්ෂාවෙන්ට. නිකම් උපේක්ෂා වෙලා හරියන්නේ නැහැ. මේ තේන අරමුණේ නිකන් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව හිටියට මේ උපේක්ෂාවේ මෝහය තියෙනවා, අවිද්‍යාව තියෙනවා. මේ උපේක්ෂාව කියන එක කුසලයක් නම් ආර්ය අෂ්ටාංග මාර්ගේ නම් එහෙනම් මේ පුංචි ළමයිනුත් හැම වෙලාවෙම ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩ වඩා ඉන්නේ වෙන. ඇයි පුංචි ළමයිනුත් ඇලින් ගැටින් දෙකින් තොරව නැද්ද? මේ පුංචිම ළමයි නැද්ද? උපේක්ෂා නැද්ද? නමුත් ඒ උපේක්ෂාව පිරිසිදු නැහැ. කොහොමද අපි කරන්නේ? එහෙනම් අපිට සැප වේදනාවට හේතු වෙන අරමුණෙත් අපේ මනස උපේක්ෂා වෙන්න ඕනේ නුවණින් දැකලා. දුක් වේදනාවට හේතු වෙන අරමුණෙත් උපේක්ෂා වෙන්න ඕනේ නුවණින් දැකලා. උපේක්ෂා වේදනාවට හේතු වෙන අරමුණෙත් උපේක්ෂා වෙන්න ඕනේ නුවණින් දැකලා. ඔකට තමයි මම අර කියන්නේ. පෙනෙනදී ප්‍රියමනාප දෙයක් වෙන්නත් පුළුවන්, අප්‍රියමනාප දෙයක් වෙන්නත් පුළුවන්, උපේක්ෂා සාගත දෙයක් වෙන්නත් පුළුවන්. ඒ සැප දුක් උපේක්ෂා වශයෙන් බෙදයක් තියාගන්න නැතුව දකින්නදී ඇත්ත දකින්න නුවණ අරගෙන යන්න. එතකොට පෙනෙනවා කියන සිද්ධිය බලන්ඩ පෙනෙන බවට මනස තබන්ඩ ඕගොල්ලෝ සැප වේදනාවෙනුත් මිදිලා සැප වේදනාව වෙන තැනත් ඕගොල්ලෝ උපේක්ෂා වෙලා ඇති, දුක් වේදනාවෙත් උපේක්ෂා වෙලා ඇති, උපේක්ෂා වේදනාවෙත් උපේක්ෂා වෙලා ඇති. සැප වේදනාව උපදින කොටත් එතන තියෙන ඇත්ත බලන්ඩ ඕගොල්ලෝ සිහි යොමු කරනවා නම් සැප වේදනාවේ ඕගොල්ලෝ ලෝභ වශයෙන් හැසිරෙලා නැහැ. දුක් වේදනාව වෙන තැනත් ඇත්ත මොකද්ද කියලා බලන්න සිහි යොමු කරනවා නම් දුක් වේදනාව ඕගොල්ලෝ ගැටිලා නැහැ. උපේක්ෂා වේදනාව වෙන තැනත් ඇත්ත බලන්න ඕගොල්ලෝ සිහි යොමු වෙලා තියෙනවා නම් උපේක්ෂාව රැවටිලා නැහැ. ඕගොල්ලන්ට සැප දුක් උපේක්ෂා කියන තුන් තැනදිම හම්බ වෙන්නේ උපේක්ෂාව. ඒ හේතෙන් ඕගොල්ලන්ට අලෝභ බවක්ම යවිලා තියෙනවා, අද්වේෂ බවක්ම යවිලා තියෙනවා, මොහ බවක්ම යවිලා තියෙනවා. කුසල මූලයක් දකින්න දේ අරඹ ඕගොල්ලන්ට එන්නේ කුසල මූලයක්මයි ඉබේම. ඇයි? සැප වේදනාවවත් ඊට අනුව මෙනෙහි කරන්නේ නැහැ. දුක් වේදනාවවත් ඊට අනුව මෙනෙහි කරන්නේ නැහැ. උපේක්ෂාවක් කරනොත් ඊට අනුව මෙනෙහි කරන්නේ නැහැ. සැප වේදනාවක් උපදිනකොට සැප වේදනාවට හේතු රූපයක් හම් වෙනකොට මේ රූපේ පේනවා කියන ධර්මතාවය බලන්න. අපිට යම් වස්තුවක් ලස්සනට යමක් පෙනෙනවා කියනවා නම් පේනවා කියන තැනක මම හැමදාම බලන හැටි කියලා දීලා තියෙනවා ඈ කියනවා. පවතින දේ තියෙනවා නෙමෙයි, පෙනෙනවා නෙමෙයි, පෙනෙන දේ පවතිනව නෙමෙයි කියලා ඔය දර්ශනයෙන් බැලුවොත් ප්‍රියමන ලෝකයා ප්‍රියයි කියලා දේ තුල හැසිරලා ලෝභය ඇති කරගන්නකොට, අප්‍රියයි කියන දේ තුල හැසිරලා ද්වේෂය ඇති කරගන්නකොට, උපේක්ෂාව තුල හැසිරලා මෝහය ඇති කරගන්නකොට ලෝකයා ලෝභ ද්වේෂ මෝහ ඇති කරගෙන අකුසල කර්ම සමාදානයෙන් සසර ඉපදීමට යනකොට ලෝකයා මෙයා මොකද කරන්නේ? සැප වේදනාව ඇති වෙන අරමුණේ ලෝකයා ප්‍රිය ඇති කරගන්න අරමුණෙත් ඇත්ත දැකලා ප්‍රියාප්‍රිය භාවයෙන් තොර උපේක්ෂා බවක් ලබනවා, අලෝභයක් උපදවා ගන්නවා. ලෝකයා ගැටෙන අකමැති වෙන අරමුණෙත් ඇත්ත දැකලා මෙයා අද්වේෂයක් උපදවා ගන්නවා. ලෝකයා රැවටෙන අරමුණෙත් ඇත්ත බලලා අමෝහයක් උපදවා ගන්නවා. අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල ධර්මයන් මූලයන් උපදවලා කුසල ධර්මය පූර්ණය කරලා ජරා මරණ දුක් නිරෝධයට පත් කර ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට ජීවිතයෙන් අපි දකින්න ඕනේ කෙලින්ම නිවන දක්වාම, මේ ලෝකෙන් එතර වෙන තැන දක්වාම. එයාට ඕගේ වගේ හම්බ වෙන්න ඕනේ පිටතලා හිටියත් වෑයම් කළත් වෑයම් කළා පිළිතලා හිටියත් ඕගේ ඇතුලේ තුලන සැනසෙල්ලක් නැහැ. ඒ බව හොඳට දකින්න ඕනේ. ආයේ හුස්ම හිරවිලා ගිල්ල මැරෙනවමයි. ඕගෙන් ඉතර වෙන කෙනා කොහොමද කරන්නේ? මොකද්ද කරන්නේ? වෑයම් කර කර ඕගේ ඇතුලේ ඉන්නෙත් නැහැ. වෑයම් නොකර ඕගේ ඇතුලේ ඉන්නෙත් නැහැ. හැම වෙලාවෙම පීනනවා. නතර වෙන්නේ නැහැ. ගොඩ බිමකට යනකම පීනනවා. ගොඩ බිමක් කෙනක මොකද? ඕ වතුර තුල නතර වෙලා ඉඳලා සහනයක් නම් දකින්නේ නැහැ. වෑයම් කර කර කොච්චර වෙලාවක් ඉන්නද? ඒ තුල සහනයක් දකින්නවද? නැහැ. ආවත් නොගහයිද? ඒ තුල සහනයක් දකින්නේ නැහැ. තියෙන එකම සැනසෙල්ල මොකද්ද? ගොඩ බිමක් වහගෙන පීරන එකම තමයි. තින්න තලේ තිත්තති බ්‍රාහ්මණ. එතර වෙලා ගොඩ බිම හිටියොත් නම් වෑයම් කළත් ගිලෙන්නේ නැහැ. වෑයම් නොකර හිටියත් ගිලෙන්නේ නැහැ. ප්‍රශ්නයක්. ඕන වැය කර කර ඉන්න මෙහෙම කර කර ගොඩ හිටියත් ගිලෙන්නේ නැහැ. නැතත් ගිලෙන්නේ නැහැ. ඕන නැගේ මත් ඉන්න මොකද? ඒ හින්දා හොඳට ඒ ටික දකින්න ඕගේ වගේ තමයි. මොකද්ද මේ පෙනෙන දේ ඇතුලේ පෙනෙන දේට අනුව හිතුවත් ගිලෙනවා නොහිතුවත් ගිලෙනවා. ඒ හින්දා පෙනෙන දේට ඔබෙන් නුවණින් හැම වෙලාවෙම ඇත්ත බලන්න ඇත්ත දකින්න මේ ඒ තමයි පීනනවා වගේ. ඈ අනුසෝතගාමී නොවි පටිසෝතගාමී වෙන්න ඕනේ. අනුසෝතගාමී කියලා කියන්නේ සෝතේ අනුව යනවා. සැඩ පහර අනුව යන තු අනිත් පැත්තට යනවා. එතකොට හැම වෙලාවෙම ඕගෙන් එතර වෙන්න පීනන්න ඕනේ. පීනනවා කියලා කියන්නේ පෙනෙන දේ අරඹිය රාගදේශයේ විදිහට හිතුවේ නැතත් උපේක්ෂාව ඉන්නවා කියන්නේ ඔන්න ඕගොල්ලෝ අපිට බැඳගෙන වතුර මැද්ද ඉන්නවා කියලා හිතා ගන්න. දැන් කැමැත්ත අකමැත්ත ඇති වෙන විදිහට හිතන්නේ. නමුත් මෙහෙම බලනවා උපේක්ෂයි. නමුත් නුවණ නැහැ. නුවණ නැතුව මෙහෙම බලනවා හිතා ගන්න අත් දෙක බැඳගෙන ඕගේ ඉන්න උත්සාහයක් නොකර ඉන්න යට යනවා. පේන දේ අරඹිය හොඳට හිත හිතා ඉන්නවා. දැන් මේ උත්සාහවත් වෙවි ඉන්නවා කියලා දකින්න. ඔය පේන දේ අනුව හිතුවත් නොහිතුවත් දෙකෙන්ම මොකද වෙන්නේ? ඕගේ තුල කිඳා පයින්නවා. ඒක දුක් සහිතයි කියලා දැකලා ඕගෙන් එතර වෙන්න උත්සාහවත් වෙන්න ඕගෙන් එතර වෙන්න උත්සාහවත් වෙනවා කියලා කියන්නේ. ඇහැ මුල් කරගෙන උපදින සැප දුක් උපේක්ෂා කියන තුනේම අලෝභ අධිස අමෝහ කියන කුසලයක් උපදින විදිහට පෙනෙන දෙයට ඔබෙන් බලන්න. ඇහෙන දෙයට ඔබෙන් බලන්න. ගන්ධසෝඳ දැනෙන දෙයට ඔබෙන් බලන්න. මේ වගේ ස්පර්ශ ආයතන 6 90 යන්නේ නැතුව ඒ පෞතින ධර්මතා නුවණින් මෙනෙහි කළාම කුසල මූලයක් රැස්වේ. යෝගලන්ට එහෙම වුණොත් කුසල ධර්මයක් ඇති වෙයි. එහෙම වුණොත් සියලුම ජරා මරණ දුක නිදහස් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලේ මේ ලැබුණු වටිනා අවස්ථාව අතහැරගන්නේ නැතුව කොහොම හරි වීර්ය කළ මේ ඕගියෙන් එතර වෙන්න උත්සාහවත් වෙන්න ඕනේ. අදක ඊයක නෙමෙයි අනන්ත ජාති සංසාරේ අම්මල තාත්තල සහෝදරය මැරෙනකොට අපි අඬනවා, අපි මැරෙනකොට ඒගොල්ලෝ අඬනවා. ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් අඬා මේ සසර ආව මිසක කවුරුවත් එතරුන්නේ නැහැ. ඉතින් මේ බුද්ධෝත්පාද කාලේ මනුෂ්‍ය ජීවිතය අතෑරුණු තතු බේරගන්න කවුරුවත් ඉන්නේ නැහැ කියන එක තුන්දට මතක තියාගන්න. සසරදී ඕනතරම් අම්මල හම්බෙලා ඇති, සහෝදරය හම්බෙලා ඇති, ඥාති හිතේසින් හම්බෙලා ඇති. නමුත් සද්ධර්මය හම්බ වෙලා ඒ තුල ගොඩාක් අපි අසුරු කළ නැති හින්දා මේ සසර අපේ ඉවරුනේ නැහැ. ඒ හින්දා ශ්‍රද්ධාව ඇති කරගෙන තුනුරුවන්ට ජීවිතේ පූජා කළා. මේ ජීවිතයෙන් නිදෙන්න උත්සාහවත් මම කියන්නේ ඕන තරම් ගෙවල් දුරවල් දූ දරුවෝ යාන වාහන ඉඩකඩන් රජවරු වෙලා ඇති ඕන තරම් මේ බුද්ධෝත්පාද කාලේ හම්බෙච්ච වෙලාවේදී මේ ජීවිතේ විතරක්ම තුන්රුවන්ට පූජා කරන්ද ධර්මය තුල හැතරෙන් ඕනම් පස්සේ ආපහු ඊගව ජීවිතේ ඉඳලා දැන් මෙච්චර කාලෙකුත් අවස්ථාව දුන්නා ඊගව ජීවිතේ ඉඳලන් ගෙවල් හදන්න දරුවෝ හදාගන්න ඉඩකඩම් ගන්න ඕන එක කරගන්න මේ ජීවිතේ විතරක් ඒවට මුල් තැන නොදී ඈ සමහර විට අපි ධනෙ හෙව්වේ නැහැ කියලා ඕන්නම් බලන්න කෙනෙක් නැතුව පාරායිනක මැරිලා යයි කුණු වෙලා ඕන්නම් මුළු ජීවිත කාලෙම කවුරුව සලකන්න නැතුව මේ දුක් විඳි අවුරුදු 50ක් යට ඒ ධනෙ හොයන්න නැතුව ලෝකෙ දිහා බලන්න තුන්රුවන් වෙනුවෙන් නම් අපි ජීවිතේ කැපකලේ ඒ 30කටක්මයි අපිට වෙන්නේ අපි සුවල්ප ඇතුළේ හරි බයයි ජීවිතේට නමුත් බයයි කියලා අල්ලගන්නත් බෑ රැකගන්නත් බෑ ඈ නමුත් කොහොම හරි බැරි දෙයක් කරන්නම යද ලෝකේ අනිත්‍ය වුණාට මම නම් මගේ රූපේ නම් අනිත්‍ය වෙන්න දෙන්නේ නැහැ කියන තැනක වගේ අල්ලගෙන ඉන්නේ ඉතින් ඒ නිසා එකම එක ජීවිතයේ සද්ධාවෙන් තුන්රුවන්ට පූජා කරන්න මේ තුන්රුවන්ව ජීවත් වෙන ඒ හේතුවෙන් අපි සසර දුකෙන් මිදෙයි ඉතින් ඒ විදිහට සසර දුක නැති කරන මේ ධර්මය කෙරෙහි ජීවිතයේ කැපකළොත් යම්කිසි කෙනෙකුට අන්යා මේ ලැබු මනුස් ජීවිතයේ හිස් නොවුණු විදිහට කටයුතු කරනවා කියලා තනන්න පුළුවන්. ඉතින් චරියුත් මහ රහතන් වහන්සේගෙන් එදා ඒ ස්වාමීන් වහන්සේලා සම්මා දිට්ඨිය ඇති වෙන්න ක්‍රමයක් තියෙනවද කියලා අහුවාම ඔන්න ඔය ටික පෙන්වලා චරිත් මහ රහතන් වහන්සේ අන්තිමට කියනවා යතකෝ අරිය ශාවකෝ අරිය ශාවක අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති කියලා අකුසලයට අකුසල මූලයට කුසලයට කුසල මූලයට ගන්නවා නම් එපමණකින් ආරිය ශාවකයාගේ ආරිය ශාවකතුමේ සම්මාදිට්ඨියත් එක් වෙනවා ඔහුගේ දෘෂ්ටිය ඍජු බවට පත් වෙනවා නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තව සද්ධර්මයට ආව කෙනෙක් වෙනවා සෝ සබ්බසෝ රාගානුසයම් පහය පටිගානුසයම් පටි විනෝදෙත්වා අස්මිති දිට්ඨි මානානුසයම් සමෝහ නිට්වා අවිජ්ජම් පහය විජ්ජම් උපාදෙත්වා දිට්ඨි වදම්මේ දුක්ඛසන්ත කරෝ හොති කියලා පෙන්නන මේ ටික දන්නවා නම් එයා සබ්බසෝ සීලෝ ආකාරයෙන්ම රාගානුසය දුරු කරලා පටිගානුසය නැති කරලා අස්මිති දිට්ඨි මානානුසයන් සමුහ නිට්ඨය මේ මම වෙමි කියන හැඟීම සහිත මානිය සම්පූර්ණයෙන් නැති කරලා දාලා අවිජ්ජම් පහයි විජ්ජම් උපාදෙත්වා අවිජ්ජාව දුරු කරලා විද්‍යාව උපදවාගෙන දිට්ඨියව ධම්ම දුක්ඛසන්ත කරොත් මෙලොව දීම සියලු දුක් නැති කරනවා කියලා පෙන්වනවා. ඉතින් ඒ තැන අපිට කරගත්ත හැකි මේ අහගත් ධම්පරියාය ඔයගොල්ලෝ හිතේ හිතේ මෙනෙහි කරන්න මෙනෙහි කරලා බලන්න. එතකොට අහගත් දැනුමක් නෙමේ ඒක ඕගොල්ලොන්ගේම ජීවිතය වෙනවා. ඕගොල්ලන්ගේ දැනුමක් බවට පත් වෙයි. අන්න ඒ තැනින් ඕගොල්ලන්ගේ ජීවිතය කෙලෙස අතහැරෙන්නේ. මෙහෙන් අහගත් දෙයකින් අපේ ජීවිතය කෙලෙස අතහැරෙන්නේ නැහැ. අපේ ජීවිතයේ ඌතනින් ඇති වෙන නුවණ කිනුයි ජීවිතයේ ඌතන කෙලෙස අතහැරෙන්නේ. ඒ බඳු ඌතනකින් කෙලෙස් දුරු කරගෙන උතුම් වූ නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට හැම දිනකටම මේ දේශනාව සූපත්‍ය ඔහොම වන්දනා කරගන්නට අදුවාගෙන